ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එහෙමනම් අසතිය ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය ආරම්භ කිරීම සුපුරුදු පරිදි සඳුදා දවසේ. ඔබ දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු ජනාධිපතිවරණය නිමාවට පත් වෙලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් විදේශගතව සිටියත් ඔස්ට්‍රේලියාවේ සිටින සියලුම ශ්‍රී ලාංකික ජනප්‍රජාව අපි දන්නවා අන්තර්ජාල මාධ්‍ය හරහා මේ කරුණු පිළිබඳව ප්‍රතිඵල විකාශනය වෙන කාලයේ සීමාව අතරතුරදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය සමග සම්බන්ධ වෙමින් මේ කරුණු පිළිබඳව දැනුවත් වෙලා සිටින කියලා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජනාධිපතිවරණයත් ඒ ජනාධිපතිවරණය තුළින් කියවෙන්නේ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ විමර්ශනාත්මකව කරුණු හෙළිදරව් කිරීමක් සිදු කරන්න පවතින දත්තත් එකතු කරගෙන සුපුරුදු පරිදි මේ කාර්යවේට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. ආයුබෝවන් මනෝජ්.
ආයුබෝවන් දිලුක්ෂි.
අපි දන්නවා දැන් ඔබ ඇතුළු බොහෝ මාධ්‍යවේදීන් නිදි වරාගෙන මේ මැතිවරණ ප්‍රතිඵල ජනතාවට දැනුම් දීමේ කාර්යාවේ නියරිලා හිටියා කියලා. ඉතින් මේ සම්බන්ධව දත්ත සහ තොරතුරු ඔබ සතුවත් ඇති. ඒවත් එකතු කරගෙන එහෙමනම් අද දවසේදී අපේ මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට අපි ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා සුපුරුදු ලෙසින්. අපි දන්නවා මේ වෙනකොට 7 වෙනි විධායක ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහතා තේරලා තියෙන්නේ 52.25% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ප්‍රතිවාදියා වුණු සජිත් ප්‍රේමදාස මහතා 41.99% ඡන්ද ප්‍රතිඵලයක් සහ 3 වෙනි ස්ථානයේ ලබාගත් ජාතික ජනබලවේගය නියෝජනය කරපු අනුර කුමාර දිසානායක මහතා 3.16% ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා. අපි දන්නවා මේක මේ විශේෂිත අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවටයි අපේක්ෂකයන් 35 දෙනෙකුගෙන් සමන්විත වුණු ජනාධිපතිවරණයක් පැවැත්ුණේ. අතර මේ ප්‍රතිඵලයෙන් මොකක්ද කියවෙන්නේ? අපි ඒ සම්බන්ධව මුලින්ම සාකච්ඡා කරලා ඉඳිමු මනෝජ්.
පෞද්ගලික්ෂි මෙවර ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගෙන ඉන්නේ ඡන්ද විමසීම ඉතිහාසයේ තීරණාත්මක සහ විශේෂ ඡන්ද විමසීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම පාස්කු විරුද්ධ බෝම්බ ප්‍රහාරයත් එක්ක රටේ දේශපාලනඥයින් පිළිබඳව, පාලනය පිළිබඳව, දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව එතරම් සුබදායී නොවන මතවාදයක් නිර්මාණය වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලනඥයින් අපිට එපා කියන තැනකට පත්වලා තිබුණු සමාජයක් ඉතා කෙටි කාලයක් තුළ ආයමත් සුපුරුදු පරිදි ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක වටේ එකතු වුණා. 1980 අවුරුද්දේ මුලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වුණු ඡන්ද විමසීමේදී අපි අහලා තියෙනවා 81% ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කරලා තියෙනවා. පසුගිය වතාවේ 2015 81.52% ඡන්ද ප්‍රතිශතයක් පාවිච්චි කරලා තියෙනවා. මෙවර 2019 83.72% වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ඡන්දදායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරන්නට තීරණය කරලා තිබුණා. ඒ අනුව බැලුවට පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්දදායකයින් ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරපු වසර බවට පත් වෙනවා. ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් පැවතුණා. අරබම කියපු දේශපාලනයේ එපා වීමේ තත්වයක් ගැන සමාජයේ කතා කළා. ඒ වුණත් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක වටේ දැන් අපි දැක්කා ජාතික ජනබලවේගයේ විකල්පයක් විදිහට යම් සැලකියුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගනීවි කියලා විශ්වාසයක් තිබුණා. නමුත් අනුර කුමාර දිසානායක අපේක්ෂකයාට ඡන්ද 418,553 ප්‍රතිශතයක් විදිහට 3.16% ඡන්ද ප්‍රතිශතයක් හිමි වුණේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඡන්ද 55,64,239 ලබා ගන්න එක ප්‍රතිශතයක් විදිහට 41.99%. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඡන්ද 69,24,255 ලබා ගන්නවා. 52.25% ඔහුගේ ඡන්දේ ලබා ගැනීමේ ප්‍රතිශතය. ඉතින් ඒ අනුව බැලුවට පස්සේ ඡන්දේ ප්‍රකාශ කිරීමේදීත් අපි විශේෂත්වයක් දැක්කා. විශේෂයෙන් උතුර, නැගෙනහිර වැනි දිස්ත්‍රික්කවල සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 85-86% වූ ඡන්ද ප්‍රමාණයක් ඒ ප්‍රදේශවල ඡන්දායකින් පාවිච්චි කරලා තියෙනවා. ඒ මොහොත වන විට අවසාන ප්‍රතිඵලය ලැබෙන කලින් මේ බෙදුම් රේඛාව ඉතා හොඳින් පැහැදිලි වුණා. දකුණේ ඡන්දදායකයින් විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රමුඛ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල 60-65% වගේ ඡන්ද ප්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලබා දෙද්දී උතුර සහ නැගෙනහිර විශේෂයෙන් උතුර 85%ක විශාල ඡන්ද ප්‍රතිශතයක් සරිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකවරයා වෙනුවෙන් ලබා දීලා තිබුණා. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේදී අපිට දැනගන්න ලැබුණ උදෑසන වරුවේ විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඊතරම් උද්‍යෝගයක් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දක්ින ලැබෙලා තිබුණේ. හවස් වරුවේ තමයි මේ තිබීම ආයිමත් ඇති වෙලා ඡන්දදායකයන් වැඩි වශයෙන් ඡන්ද පොරට ගිල්ල ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ. ඉතින් කොතරම් වැඩ කටයුතු සිදු කළත් කොතරම් රට පිළිබඳව දැක්මක් තිබුණත් කුමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරත් රටේ සමස්ත ජනතාව දිනා ගැනීමේ අභියෝගයක් මේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙකටම තියෙනවා කියන එක පැහැදිලිව පේන්න තිබුණා. දැන් ජයග්‍රහණය කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා ඔහුට උතුර සහ නැගෙනහිර එක රටක් විදිහට දිනා ගැනීම සඳහා ජනතාව එකඟ කර ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් තිබෙනවා. රටක් විදිහට ඒකීයව දිගු ගමනක් යාමට කියන කාරණේ මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක පැහැදිලිව දකින්න තිබුණා. මම හිතන්නේ අපිට වඩා හොඳින් කැපී පෙනෙන කාරණේ එය. දැන් අපි සාකච්ඡා වුණේ කතා කරේ විශේෂයෙන් සුජාතික ඡන්ද බහුතර පදරමක් නැතුව දිනන්න බෑ කියන කාරණය. පක්ෂ විදිහට බොහෝ මුස්ලිම් සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ප්‍රධාන පක්ෂ කිහිපයක් සයිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වටා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා එකතු වෙලා තිබුණා. නමුත් ඒ සියල්ල පරාජයට පත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හැකියාව ලැබෙනවා ඔවුන් වටා එකතු වුණු කඩවුරක් එක්ක 52.25% වගේ ජනතා ප්‍රතිශතයක් ලබාගෙන ජනාධිපතිවරයා බවට පත් වෙන්න. ඔබ දන්නවා ජනාධිපතිවරණය ආරම්භ වෙන්න කලින් දෙවැනි මනාපේ ගණන් කරන්න වෙයිද 50%ට වැඩිය අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනී කරට කර තරගයක් මේක තියෙන්නේ ජයග්‍රහකය කවුද කියන්න බෑ දෙවැනි අදහස් කීපයක් තිබුණා. නමුත් අවසාන ප්‍රතිඵලය නිකුත් වෙද්දී වැඩි ඡන්ද 113ක ඡන්ද පරතරයක් ලබා ගන්න ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිව බවට පත් වෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණා.
මනෝජ් මම මෙතනදී මේ මදක් අවධානය යොමු කරන්නට කැමති මේ ගෝඨාභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක කියන මේ චරිත තුන කොයි ආකාරයේ බලපෑමක් කළා තිබුණද වෙන වෙනම තමන්ගේ පාක්ෂිකයා වෙත කියලා. විශේෂයෙන්ම අපි දන්නවා මේ මෙවර ජනාධිපතිවරණය ටිකක් විශේෂයි. මේට කලින් ජනාධිපතිවරු බවට පත්වලා සිටිය කිසි කෙනෙක් මේ අපේක්ෂකයන් අතර හිටියේ නැහැ. ඒ නිසා මේ බොහොම කුළුඳුල් අපේක්ෂකයන් ගණනාවක් තමයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ. ඒ අතරින් ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක කියන මේ සාධක තුන කොහොමද ඡන්දදායකයාට බලපාලා තිබුණේ ඔවුන්ගේ ප්‍රතිපත්ති හරහා?
ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ ජනාධිපතිවරයා වෙන්නේ අඩු තරමේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කරන දේශපාලනඥයෙක් නොවී ඔහු රට හඳුනගන්නේ යුද සමයේ විශේෂයෙන් 2009 යුද්ධය ඉවර කරන්න පෙර 2005-2009 කාල සීමාව ඇතුලේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදිහට ඔහු අමාත්‍යංශයක ලේකම්වරයෙක් කියන බලනකොට රජයේ නිලධාරියෙක්. ඒ හැරෙන ක්‍රියාකාරී දේශපාලනයේ ඔහු කටයුතු කරලා තිබුණේ නැහැ. අපි දැක්කම ඊට කලින් 1994 අවුරුද්දේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටේ ජනාධිපතිවරිය බවට පත් වුණකොට ඇය පාර්ලිමේන්තු නියෝජනය නොකළ මන්ත්‍රීවරියක් විදිහට එන්නේ. බස්නාහිර පළාතේ මායමතිවරිය විදිහට ඉවර අර 17 වසරක පාලනයට සාප කරමින් සිටියාය කියන ශීර්ෂ පාට හේතු පාටත් එක්ක එකවරමතු වෙලා ඇය පළාත් සභාවේ මහමැතිනිය විදිහට රටේ ජනාධිපතිවරිය විදිහට 94 දිවුරුම් දෙනවා. ඊට පස්සේ මෙවර දැන් මේ ජනාධිපතිවරණයේ විශේෂයිනේ කිසිදු ජනාධිපතිවරයෙක් මේ ජනාධිපතිවරණ සැරේ නැහැ. කිසිම අගමැතිවරයෙක් නැහැ. කිසිම විපක්ෂ නායකවරයෙක් නැහැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා අමාත්‍යවරයෙක්. ඔහු විපක්ෂ නායකවරයෙක් හෝ අග්‍රාමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරලා තිබුණේ නැහැ. ඔහු මෙවර කෙලින්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට ජනාධිපතිවරණ ඉදිරිපත් වුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කලින් කිව්වා වගේ ප්‍රාදේශීය සභාවකවත් දේශපාලනඥයෙක් විදිහට කටයුතු කරලා නැහැ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට තමයි කටයුතු කළේ. අනුර කුමාර දිසානායක මැතිතුමත් එහෙම ඔහු අමාත්‍යවරයෙක් විදිහට එක්තරා කාලයක් කටයුතු කරා. හැරෙන්න ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකයනේ. ඉතින් එහෙම බැලුවට පස්සේ මෙවර ජනතාව ඒ වෙනසට ඉඩ ලබා දුන්නා. මම හිතන්නේ දේශපාලන පක්ෂවල නායකයොත් ජනාධිපතිවරණට ඉදිරිපත් නොවෙන්න හේතුවක් විදිහටම තිබුණා අර දේශපාලන ක්‍රමයේ ජනතාවට එපා වෙලා කියන කාරණය. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ව්‍යවස්ථාමය බාධාවක් තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පක්ෂය තුළින්ම විරෝධයක් තිබුණා. කාලයක් තිස්සේ ආණ්ඩු බලයක් ලබා ගන්න හැකියාවක් නැහැ. නමුත් ලැබුණු බලය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලකුත් නැහැ කියලා. ඉතින් මෙහෙම බැලුවට පස්සේ ජනතාව වැඩි විශ්වාසයක් මෙතෙක් කල් දේශපාලනඥයෙක් විදිහට ඍජුව සක්‍රියව දායක නොවුණු පුද්ගලයෙක් කෙරෙහි ජනතාව තැබුව කියන එකයි වැදගත්කම. එයත් වැඩි ඡන්ද ප්‍රමාණයෙන් බැලුවොත් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙන අතරින් 113ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ලැබෙනවා. ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 52% ඉක්ම වූ ප්‍රතිශතයක්. අපි එය ගැනත් අවධානය යොමු කරවුටින් දැන් මීට කලින් වැඩිම ප්‍රතිශතයක් අරගෙන ඡන්දය ජයග්‍රහණය කරේ අර මං කලින් කිව්වාගේ 1994 අවුරුද්දේ 62.28% අරගෙන චන්දිකා කුමාරතුංග මහත්මිය. පසුගිය වතාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඔහු යම් පිබිදීමක් එක්ක එකවරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්බරය විදිහට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්නේ. ඔහුට තිබුණේ 51.28. මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 පත් වෙනකොට 50.29. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා 50.43. එහෙම බැලුවට පස්සේ මෙවර ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ලබාගත්තු මේ 52.25 විශේෂ ඡන්ද ප්‍රතිශතයක් විදිහටත් ඉතිහාසගත වන කරුණක්.
දැන් මනෝජ්, මීළඟට කැපී පිරිනම කාරණාව බවට පත්වුණේ මේ මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව සලකා බැලීමේදී. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්වුණු සජිත් ප්‍රේමදාස මහතාට උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වලින් ලැබුණු ජනතා මනාපය අපි විශේෂයෙන් ගත්තොත් එහෙම ත්‍රිකුණාමල, දිගාමඩුලු, වන්නි, යාපනය වගේ දිස්ත්‍රික්වලින් විශාල පරිමාණයේ ජනතා ප්‍රතිශතයක් කැමැත්තක් ඔහුට ප්‍රතිශත වශයෙන් ලැබිලා තිබුණා ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට ඔහුට මනාපය ලබා දෙමින්. මේක විශේෂිත කාරණාවක්. දැන් අපි දන්නවා මේ මීට කලිනුත් අපි කතා බහ කරලා තියෙනවා මේ පිළිබඳව. දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13ක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඉල්ලීම් 13ට කැමති වෙන අයට තමයි සහයෝගය ලබා දෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඉල්ලීම් 13 පිළිබඳව අනිකුත් දේශපාලන පක්ෂවල විරෝධතාව තියෙන නිසා ඒක අත්හැරලා දැම්මා කියලා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දෙන්නට තීරණය කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානය කිව්වා. හැබැයි ජනතාවට ඡන්දදායකයන් විදිහට ජනතාවට යම් කිසි වූ සැකයක් තිබුණා මේ ප්‍රතිඵල හරහා. ඇත්තටම හොර රහසේ යම් කිසි වූ එකඟතාවක් සිද්ධ වෙලා තියෙනවද මෙතන? මේ තරම් සුළු ජාතික ඡන්ද ප්‍රමාණයක් ඔවුනට ලැබීමට හේතුව මොකක්ද කියලා මේ කාරණාව සම්බන්ධයෙන් කොයි වගේ සාකච්ඡාවක්ද ලංකාව තුළ තියෙන්නේ?
ඔව්, උතුරේ ජනතාව ඡන්දේ ප්‍රකාශ කිරීමයි උතුරේ දේශපාලනඥයින් ගන්න තීරණයි. දැන් දෙමළ ජාතික යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කරගෙන ඉල්ලීම් 13ක් ඉදිරිපත් කළා උතුරේ සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට ඇවිල්ලා කියලා අපිට වාර්තා වෙනවා. නමුත් පොදුවේ දෙමළ ජාතික සන්ධානයේ එක්සත් ජාතික පෙරමුණේ මන්දතව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙද්දී ඔවුන් කියනවා අපිට ඉල්ලීම් කිසිම දේශපාලන පක්ෂයක් පිළිගත්තේ නැහැ, අපි ඒක අපහැරලා මේක ගත්තු තීරණයක් කියලා. ඇත්තටම අපි ප්‍රායෝගික තත්ත්වයේ කතා කරොතින් රට බෙදනවා, ෆෙඩරල් දෙනවා, මෙවැනි කාරණා තනි දේශපාලන පක්ෂයකට හෝ තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කිරීමේ විෂය නියෝජනාව අරගෙන ඇවිල්ලත් එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒවා එක්ක පාර්ලිමේන්තුවේ තුරෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම උවමනාව තියෙනවා, නැත්නම් ජනමත විචාරණයකට යන්න උවමනාව තියෙනවා. ඉතින් මේවා අවසානයේ ජනමතයෙන් සම්මත වෙන්න ඕන කාරණා. ඉතින් මේවා මේ රටේ බහුතර ජනතාව දෙස බැලුවට පස්සේ මේවා එකගතාවකට ජනමත විචාරණ හරහා ගේන්න පුළුවන් කාරණාද කියලා පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් කොහොම වුණත් උතුරේ දේශපාලන පක්ෂ කරන ඉල්ලීම් වලට උතුරේ ජනතාව කොතරම් එකකට කියන දේ ඡන්ද ප්‍රතිඵලයෙන් අපි දැක්කා. සහ මේ ඉල්ලීම් කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එකත් මේ වෙලාවේ සමාජයේ සාකච්ඡා වෙමින් තියෙන කාරණයක්. කොහොම වුණත් ඡන්දය ප්‍රකාශ කරද්දී දැන් උදාහරණයක් විදිහට අපි යාපනයේ දිස්ත්‍රික්ක ගත්තොතින් යාපනයේ දිස්ත්‍රික්කේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 83.86% සජිත් ප්‍රේමදාස මහත්මයාට හම්බ වෙනවා. ඒ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදය වුණු එමත්නම් ජනාධිපතිවරයා ජයග්‍රහණය කරපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හම්බ වෙන්නේ 6.24% ඡන්ද 23,000යි. සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්ද 312,000ක් හම්බ වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට වන්නි දිස්ත්‍රික්කේ අරගත්තොතින් වන්නි දිස්ත්‍රික්කේ 82%ක් ඡන්ද දෙනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට. 174,739 ඡන්ද ප්‍රමාණය විදිහට ගත්තොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හම්බ වෙන්නේ ඡන්ද 26,105යි. 12.27% ඉතින් එහෙම බැලුවට පස්සේ උතුරේ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානයේ ඒ පණිවිඩයක් කොතරම් දුරට සමාජගත කරන්න පුළුවන්ද කියන කාරණය තමයි මේ ප්‍රතිඵලයේ ආරහා අපිට හම්බ වෙන්නේ. දැන් එම්.කේ. සිවාජිලිංගම් කියලා කියන්නේ උතුරේ යම් වෙනස් මතදරූ දේශපාලනඥයෙක් මහවිරු සමරුව සමරන්න නන්දි කඩාල් වලට ගිහිල්ලා රජ ඒකඟතාවන් වලට එහා ගිහිල්ලා පහන්පත්තු කරලා එවැනි යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරපු දේශපාලනඥයෙක්. නමුත් ඔහුට වන්නි දිස්ත්‍රික්කයේ හම්බ වෙන්නේ ඡන්ද 1295යි. ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තට පස්සේ ඒක 100%කවත් ඡන්ද ප්‍රතිශතයක් නෙමෙයි දශමහයක ඡන්ද ප්‍රතිශතයක්. යාපනයේ දිස්ත්‍රික්කයට ගියොත් එම්කේ සිවාගලිංගම අපේක්ෂකයා ගන්නේ ඡන්ද 6845 ප්‍රතිශතේ 1.84. ඉතින් එහෙම බැලුවට පස්සේ මේ කිසි තැනක පෞද්ගලිකව ගිහිල්ලා දේශපාලනඥින්ට කරන්න පුළුවන් දේ බලපෑම හරි අල්පයි කියලා තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. EPDP සංවිධානයත් කාලයක් තිස්සේ වමේ කඳවුරේ එකතු වෙලා හිටියා. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එකතු වෙලා හිටියා. නමුත් ඔවුන්ටවත් ඒ තරම් වෙනසක් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් අපි නැගෙනහිරට ගියොත් MLM හිස්බුල්ලා. ඔහු විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ ඡන්දේටම් දැනෙන බලපෑමක් කරයි කියලා විශ්වාස කරා. දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ බැලුවොත් හිස්බුල්ලා අපේක්ෂකයා ගන්නේ ඡන්ද 2214යි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගියොත් ඔහු ගන්නේ ඡන්ද 230යි. අනිත් පැත්තෙන් අපි මඩකලපුව දිස්ත්‍රික්කයට ගියොත් ඔහු එහි ගන්නේ ඡන්ද 188යි. එහෙන් බැලුවට පස්සේ කොතරම් බලපෑමක් මේ කරන්න පුළුවන්ද කියන කාරණය තමයි ඒ හරහා මම හිතන්නේ පැහැදිලි වෙන්නේ. ඉතින් යම් ආකාරයකින් රටේ ජනතාව පිළිබඳව, ජන කණ්ඩායම් පිළිබඳව, දේශපාලන පක්ෂ පිළිබඳව පිළිබිඹුවක් මෙවර ජනාධිපතිවරණේ දැක්කා කියලා අපිට විග්‍රහ කරන්න පුළුවන් මේ ඉලක්කගුත් මේ ලැබෙන ප්‍රතිඵලත් එක්ක දිරුක්ෂි.
දැන් මේක මේ අතුරු කාරණාවක් විදිහට මේ පොදු මහ ජනතාවට හිතට නැගුණු කාරණාවක් කියලා මම විශ්වාස කරනවා. බොහෝ දෙනෙක් මේ පිළිබඳ විමසුව නිසා දැන් අපි දන්නවනේ මේ දැන් කිසියම් වූ එකඟතාවක් ඇති වුණානේ TNA එකයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි අතර. ඒ නිසානේ දැන් දෙමළ ජනතාවගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ. නමුත් ඊට පස්සේ දෙමළ ජනතාව තමන්ගේ වර්ගයා කෙරෙහි සලකලා බලමින්, තමන්ගේ ජන කොට්ටාශය කෙරෙහි සලකලා බලමින් ඡන්දෙ දුන්නා නම් දෙන්න තිබුණ ශිවාජි ලිංගම් මහතාට. නමුත් එය සිදුුනේත් නෑ. ඔබ කියපු ආකාරයට පළවෙනි ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා හැරෙන්නට, සජිත් ප්‍රේමදාස මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා හැරෙන්නට, ආර්යවංශ දිසානායක කියන මේ ස්වාධීන අපේක්ෂකවරයාට සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් උතුරු නැගෙනහිරින් හමු වෙනවා. උතුරෙන්, විශේෂයෙන් උතුරෙන් සහ වන්නි දිස්ත්‍රික්කයෙන්, යාපරි දිස්ත්‍රික්කයෙන් සහ වන්නි දිස්ත්‍රික්කයෙන්. මේක මේ කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? මේ වගේ අපේක්ෂකයෙක් පිළිබඳව මම හිතන්නේ දකුණේ ජනතාවටවත් එතරම් ආබෝධයක් තිබුණේ නැහැ. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ නැත්තේ මනෝජ්?
ඒක නම් ටිකක් අපැහැදිලි කාරණයක්. ඔහු එම ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කරේවත් එහෙම මතුවෙලා විශේෂිත යමක් කරපු අපේක්ෂකයෙක්වත් නෙමෙයි. ඒක අපිට හරියටම කියන්න අපහසුයි. යම් ආකාරයට බැලු බැල්මට දේශපාලන පක්ෂ ලකුණුත් එක්ක මේක පැටලුණාද කියලා යම් විදිහකට සාකච්ඡා වෙනවා. ආරිදර්ශ දිශානායක මහත්මයාගේ සලකුණ වෙලා තිබුණේ රාජාලියා. ඉතින් හංසයා රාජාලියා පැටලුණාද, වෙනත් දේශපාලන ලකුණක් පැටලුණාද කියන කාරණය තමයි එහිදී තියෙන්නේ. නමුත් ඔහු අර ඔබ කිව්වාගේ යම් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. දැන් යාපනයේ දිස්ත්‍රික්කයේ බැලුවොත් ඔහු ඡන්ද 6790ක් ලබා ගන්නවා. මේ සිවාජි ලිංගම් අපේක්ෂකයාට වැඩිය ඡන්ද කීපයයි ඔහුට අඩු වෙන්නේ. ඉතින් එහෙම බැලුවට පස්සේ ඒක ටිකක් විශේෂ තත්ත්වයක් තමයි දිරුක්ෂි.
ඒකට නිශ්චිත හේතුවක් හමු වෙලත් නැහැ මේ වෙද්දී.
ඔව්, එහෙම විශේෂ හේතුවක් හොයාගන්නත් නැහැ.
මේදී මේ මැතිවරණ කොමිසමේ කාර්යාලය තුළදී ජයග්‍රාහකයන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ මීළඟ හත්වෙනි විජායක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියන කාරණාව නිල වශයෙන් ප්‍රකාශ කිරීම අපි දැක්කා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කරන ආකාරය. ඒ අවස්ථාව පිළිබඳවත් තොරතුරු ටිකක් දැනගන්න කැමතියි. දැන් අපි දැක්කා ප්‍රධාන අපේක්ෂකවරයාට සහයෝගය ලබා දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බොහෝ පාක්ෂිකයින් සම්බන්ධ වෙලා හිටියා එම අවස්ථාවට. නමුත් ප්‍රධාන ප්‍රතිවාදියා වුණු සජිත් ප්‍රේමදාස මහතා ටිකක් තනි වෙලා හිටියා වගේ දැක්කේ. මා දැක්කා සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩිව සහයෝගය පළ කරපු බොහෝ දෙනෙක් මේ සම්බන්ධව යම් කිසි වූ කනගාටුවකින් කතා බහ කරනවා. ඔවුන්ට ටිකක් සංවේදී වුණු කාරණාවක් බවට මේක පත් වෙලා තිබුණා. ඇත්තටම මේ මෙතනින් පෙන්නුවේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය තුලත් තනි වෙලා හිටියද, ඔහු යම් කිසි වූ අර්ගලයක් සිදු කරමින් තමයි මේ අපේක්ෂකත්වය ලබා ගත්තේ ජනාධිපතිවරණය සඳහා. ඉතින් එවැනි වූ තත්වයක් යටතේ ඔහු ලබාගත් අවස්ථාවට ජයග්‍රහණය සනිටුවන් කිරීමට නොහැකි වීම නිසා පක්ෂයේ ප්‍රබලීන් ඔහුගේ නෑතුනාද, මේ වගේ නොයෙකුත් කාරණා ජනතාවගේ හිතට ආවා. මොනවද අපිට ලංකාවෙන්නේ සම්බන්ධව සිදුවෙන කතාබහ සහ ආරංචි මාර්ග දැනගන්නට තියෙන?
මේක මගේ අදහසක් නෙවෙයි. ඔබ සමාජ මාධ්‍යවලට පිවිසුණා නම් ඔබ දකින්න ඇති සජිත් ප්‍රේමදාස මහත්මයා මේ මොහොතේ ක්‍රියා කරපු ආකාරය පිළිබඳව පක්ෂ විපක්ෂ හිතයිෂීන් ඉතාමත් ප්‍රසාදයෙන් කතා කරලා තිබුණා. විශේෂයෙන්ම ඇතැම් ජනාධිපතිවරණ වලින් පස්සේ පරාජයට පත් වුණු අපේක්ෂකයින් මේ මාධ්‍ය හමුව නිල වශයෙන් ජයග්‍රහණ ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාවට සහභාගී නොවූ අවස්ථාවක් අපි දකිනවා. නමුත් මේ මාධ්‍ය හමුවට කල් ඇතුව සජිත් ප්‍රේමදාස මහත්මයා ආවා. සමස්ත ප්‍රතිඵලය නිකුත් වෙන්න කලින් ඔහු මාධ්‍යයට පණිවිඩයක් නිකුත් කරලා පරාජය බාර අරගෙන ජයග්‍රහණය කරවයි කියලා ඒ මොහොතේ අපේක්ෂාවක් තිබුණු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුභපැතුව වගේම ඔහු පක්ෂයේ නියෝජනායක ධුරයෙන් ඉවත් වෙනවා කියලා සඳහන් කළා. ඒ වගේම මේ මාධ්‍ය හමුවට ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සුභපැතුම් එක්කාසු කළා ප්‍රසිද්ධිය. ඇතැම් අවස්ථාවල අපි දකිනවා පැවැත්වුණු මැතිවරණය පිළිබඳව ඒ ක්‍රමවේදය පිළිබඳව විවේචනයන් ඉදිරිපත් කරනවා මිසක් පරාජය බාරගන්න සූදානම් නැති වුණු අවස්ථා අපි කිහිපයක්ම දැකලා තියෙනවා. නමුත් මේ වෙලාවේ කල් ඇතුව මේ පරාජය බාරගන්න සයිකල් දස මහත්මයා කටයුතු කළා. තනිවීම කියන කාරණය ඔහු තීරණ ගනිද්දි අර ප්‍රධාන ධාරාවට ඇවිල්ලා එකපාරට තීරණ ගන්නවා අපි දැක්කේ නෑ. ඔව්වට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් එකතු වෙලා හිටියා. ඔවුන්ගෙන් කීප දෙනෙක් දැන් ඉල්ලා අස්වෙන්නක් තීරණය කරලා තියෙනවා. මේ කාර එක්සත් ජාතික පක්ෂය තුළ තිබුණු බෙදුම් රේඛාව ආයමත් පෙන්වන අවස්ථාවක්ද මොකක්ද වෙන්නේ කියලා අපිට බලන්න වෙන්නේ ඉදිරියේදී. ඔහුගේ අපේක්ෂකත්වය ලබා ගැනීමට එරෙහිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගොඩක් දෙනෙක් කටයුතු කළා. ඔවුන් ප්‍රසිද්ධිය අදහස් දැක්වුවා. මැතිවරණ ව්‍යාපාරය තුළ වේදිකාවේ නම් අපි එකට කටයුතු කරනවා වගේ දැක්කා. ඉතින් බාහිර සාධකයන් සහ මෙතනින් එහාට ඔහුව පක්ෂය ඇතුළේ පිළිගන්නේ කොහොමද කියලා ඉදිරියේදී ක්‍රියා කරන ආකාරයෙන් තමයි අපිට දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ දිලෘක්ෂි. ඒ විතරක් නෙමෙයි, දැන් අපි දැක්කා මේ අවස්ථාවට ඇතැම් ස්වාධීන අපේක්ෂකවරු ඇවිල්ලා හිටියා. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආශිර්වාද කරනවත් අපි දැක්කා. ඒ ඇතුළේ කොමුණත් ජාතික ජනබලවේගයේ කණ්ඩායමේ අය මේ අවස්ථාවට සහභාගී වෙලා තිබුණේ අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකවරයා හෝ ඒ කණ්ඩායමේ අය සහභාගී වෙලා ඉන්නවා අපි දැක්කේ නෑ. පස්සේ ඔවුන් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරලා තිබුණා. ඔවුන් මීට වඩා ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා. නමුත් ඡන්දදායකයෝ ලබා දුන්නු ප්‍රතිචාරය පිළිබඳව කිසිවත් ඔවුන්ට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නෑ කියලා ඔවුන්ට ලබා ගන්න පුළුවන් උනේ 3% වගේ ඡන්ද ප්‍රමාණයක්, 3.16% ඡන්ද වශයෙන් ගත්තොත් 418,000කට වඩා ටිකක් වැඩි ඡන්ද ප්‍රමාණයක්. ඉතින් ඔවුන් මේ අවස්ථාවට සහභාගී වුණේ මේ ප්‍රතිඵලය පිළිබඳව ඔවුන් සතුටු නැහැ කියලා ඔවුන් ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කළා. දැන් විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුණේ මිශ්‍රිත වශයෙන් නිල වශයෙන් ජයග්‍රහකයා කවුද කියලා ප්‍රකාශයට පත් කරන්නනේ. ඉතින් එහිදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඍජුව කතා කළා. විශේෂයෙන් මාධ්‍ය භාවිතය සහ මාධ්‍ය නියාමනය පිළිබඳව රාජ්‍ය මාධ්‍ය නම් පාලනය කරන්න පුළුවන්, ඔවුන්ට එරෙහිව ඔවුන් කටයුත්තක් කරලා තියෙනවා, නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් පාද්ගලික මාධ්‍ය නියාමනය කරන්න එහෙම ඉඩක් නැහැ. ඉදිරියේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් ඔහුගේ අදහස් දැක්වීමේදී කිව්වා මැතිවරණ පවත්වන්න අවශ්‍ය වටපිටාව මැතිවරණ කොමිසමට ලබා දෙනවා කියලා. ඉතින් ඒ වගේම ආරක්ෂකංශ මෙවර පක්ෂග්‍රාහීව කටයුතු නොකිරීම, කියන්නේ දේශපාලන කටයුතු වල නිරත නොවීම පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතා කළා. ඒ වගේම මෙවැනි තත්ත්ව ඉදිරියටත් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයත් ඔහු සඳහන් කළා. ඒ අනුව නිල වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරලා කටයුතු නිමාවට පත් වුණා.
2019 නොවැම්බර් 16 වෙනිදින පවත්වන ලද ජනාධිපතිවරණයේදී වළංගු ඡන්ද සංඛ්‍යාව වූ 1,32,52,499 ඡන්ද 69,24,250 ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පෝට්ටුව ලකුණින් තරං කළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කර ඇති බැවින්ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගන්නා ලද බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික එන්.ජේ. අබේසේකර, සාමාජික එස්. රත්නජීවන් කූල් යන අපි මෙයින් ප්‍රකාශ කර සිටිමු.
හොඳයි, ඒ ආකාරයට තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිල වශයෙන් නිවේදනයට පත් කළේ ශ්‍රී ලංකාවේ 7 විදායක ජනාධිපතිවරයා කවුරුන්ද කියලා. එහිදී අර අපි කලින් සඳහන් කරපු ආකාරයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පත්තුණු නව ජනාධිපතිවරයාට සුබ පතමින් ඔහුත් යම් කිසි සටහනක් එකතු කළ අවස්ථාවේදී
තීරණාත්මක මැතිවරණයක් අවියසදී රටේ පොදු ජනතාවගේ තීරණයට හිස නමමින් 7 ජනාධිපතිවරයා හැටියට පත්වුණු අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මගේ සුබ පැතුම් මේ අවස්ථාවේදී එකතු කරන්නට කැමැතියි.
ඔහු සුබ පැතුම් එකතු කරයින් අනතුරුව අභිනව හත්වෙනි ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමක් සිදු කළා.
ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මා කෙරෙහි විශ්වාසය තබලා ඔබගේ නව ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීම පිළිබඳව ඔබ මා වෙත තිබූ ඒ විශ්වාසය ඒ අයුරින්ම මම ඉටු කරන බව සියලු දෙනාටම දන්වන්නට කැමතියි. වගේම මම මැතිවරණ කොමිෂන් සභාවට ස්තුතිය පුද කරනවා. සාමකාමී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන. ඒ වගේම අපේ සභාපතිතුමා මතක් කර දුන් පරිදි මේ රටේ පැවැත්විය යුතු මැතිවරණ නියමිත කාලය තුළදී පැවැත්වීමට මාගේ සම්පූර්ණ සහාය මෙම සභාවට දෙන බව මතක් කරන්නට ඕන. මැතිවරණ සංස්කෘතිය වෙනස් කර ගැනීමට හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම මට ඡන්දය දුන්නු අය පමණක් නොව මට විරුද්ධව ඡන්දය පාවිච්චි කරපු සියලුම රටවැසියාගේ ජනාධිපතිවරයා බව මම හොඳින්ම තේරුම්ගෙන තිබේ. එනිසා ආගම ජාතිය නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කිරීමට මා බැඳී ඇති බව මා හොඳාකාරව දන්නෙමි. ඒ කාර්යය ඒ අයුරින් ඉටු කිරීමට මම වග බලා ගන්නෙමි.
දැන් එතකොට මේ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමත් එක්කම ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමගැනීමත් ඒ සමගම සිදු වුණා. ඉතින් ඒ සම්බන්ධව තියෙන තොරතුරුත් අපි මීළඟට ඔබෙන් දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, ජනාධිපතිවරයා අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා විදිහට විශ්‍රාමයන් මත්තෙන් ජාතිය ඇමතීමක් සිද්ධ වුණා. එහිදී ප්‍රධාන වශයෙන් අන්තර්ගතයේදී කියුනේ තමන් ජනාධිපතිවරයා විදිහට කටයුතු කරපු කාල සීමාව සම්බන්ධයෙන් තමන් තෘප්තිමත් කියලා. ඒ වගේම තමන් ලබා දුන්නු අසීමිත මාධ්‍ය නිදහස තමන්ටම පාරාවලල්ලක් වුණා කියලා තමයි ජනාධිපතිතුමා සඳහන් කළේ. ඔහුට 2015 ජනවාරි 8 වෙනිදා ඡන්දය ලබා දුන්නු සියලු දෙනාවම ඔහු සිහිපත් කළා, ස්තුතිවන්ත වුණා. ඒ කියන්නේ ඔහු විශේෂ ප්‍රකාශයක් සිද්ධ කළා යලිත් ජනාධිපතිවරණට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඔහු ඒ යලිත් සිහිපත් කරලා කිව්වේ තමන් ඒ මත ඉඳලා ජනාධිපතිවරණය සඳහා තරග කළේ නැහැ. තමන්ට තිබුණු අසීමිත විධායක බලය පාර්ලිමේන්තුවට, ඇමති මණ්ඩලයට සහ ස්වාධීන කොමිෂන් සභාවට ලබා දුන්නා. ජනතාව ජනාධිපතිවරයා විදිහට තෝරාපත් කරගත්තේ තමන්ව අවුරුදු 6ක් සඳහා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඒක අවුරුදු 5ක් වෙනකන් තමන් අඩු කරගත්ත කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. උපරිමව ලබා දුන්නු නිදහස, ඒ විශේෂයෙන් මාධ්‍යයට ලබා දුන්නු නිදහස තමන්ට පාරාවලල්ලක් වුණු කාරණය, ආණ්ඩුවේ තුවක්කු රටේ පුරවැසියන්ට පත් වුණේ නැහැ කියන දේ ඔහු මතු කළා. ඒත් එක්කම ආණ්ඩුවත් එක්ක ඇති වුණු ප්‍රතිපත්තිමය ගැටලු නිසා අවුරුදු 5ක කාලය ඇතුළේ මේ ජනතාවට සිදු කළාට වඩා කරන්න තිබුණු කාර්යභාරයක් තමන්ට කරන්න නොහැකි වුණු බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඉතින් හෙට දවසේ ගැටළු විදිහට ඔහු හඳුනාගෙන තිබුණා දුගීකම පිටු දැකීම, සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් තුළ ඇතිවන එකමුතුකම. ඉතින් ඒවා සඳහා කටයුතු කරන්න දූෂණ වංචාසවන්න තමන් ඉදිරියට ආවා. නමුත් තමන්ගේම රජයේ දූෂණ වංචාසවන්න තමන්ට ජනාධිපති කොමිෂන් සභාපත් කරන්න සිදු වුණා. මෙවැනි කාරණා පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වලා ගත වුණු කාලය පිළිබඳව තමන් තෘප්තිමත් බව තමයි ඔහු සඳහන් කළේ. තමන් යටතේ පොලිසිය අරගෙන අවුරුදු මාස 11ක කාලයක් ඇතුළේ තමන් පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ කරපු වෙනස, ඉතින් අප්‍රේල් 21 ප්‍රහාරය ගැනත් ඔහු කතා කරලා තිබුණා. මිය ගියපු රටේ ජාතිකයන්ට වගේම විදේශිකයන්ටත් ඔහු මේ මොහොතේ වුණ ගෞරවයෙන් සිහිපත් කරා. ඔහු අවසාන වශයෙන් කිව්වේ ඒක වළක්වා ගන්න තිබුණු දෙයක් කියලා. ඒ අනුව ජාතිය අමතලා ඒ කාල සීමාව ඇතුළේ තමන් කරපු කාර්යභාරය පිළිබඳව රටට කියලා තමන් ඉදිරිපත් වුණු එකම දුර කාලය තුළින් දෙවන දුර කාලයකට මුහුණ නොදී නික්ම ගිය ජනාධිපතිවරයෙකු විදියට ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමන්ගේ නිලයට, දුරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අවුරුදු 5ක කාලය නිමා වීමත් එක්ක සමු දුන්නා.
දැන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි මේ ජනාධිපති ජයග්‍රහණයත් සමග එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍ය තනතුරු දරන කිහිප දෙනෙක් හදිසියේම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කළා තමන්ගේ අමාත්‍ය තනතුරු වලින් ඉවත් වෙනවා කියලා. අපි ඊයේ සවසම එම තොරතුරු අපගේ SBS සිංහලීස් Facebook මාධ්‍ය සහ SBS වෙබ් අඩවියේ තොරතුරු ඇතුළත් කළා තියෙන්නේ. ඔබත් මේ සම්බන්ධව යම් කිසිව දැනුවත් වීමකින් ඉන්නට පුළුවන් මේ අවස්ථාව වෙනකොට. මනෝජ්, අතරම දැන් ඊට පස්සේ තවත් නම් මේකට එකතු වෙනවා අපි දැක්කා. දැන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය තුළ ඒ සම්බන්ධව තියෙන වාතාවරණය කොහොමද?
ඇත්තටම මේ තීරණය විවිධාය විවිධ විදිහට අදහස් දක්වාවි. පැවැත්වුණේ ජනාධිපතිවරණයක්. නමුත් මහමැතිවරණයක් වෙනකන් මේ අමාත්‍ය මණ්ඩලයට කටයුතු කිරීමට කාලය තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පාර්ලිමේන්තුවේ 3-2 නැත්තම් ජනාධිපතිවරයාට අවුරුදු 4 වෙනකම් මේ පාර්ලිමේන්තුව විසිරුවන්න බෑ. ඒ හින්දා තව මාස 3-4 කාලයක් මීට තියෙනවා කියලා බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. නමුත් සරිත් ප්‍රේමදාස මහත්මයා සමස්ත ප්‍රතිඵල එන්න කලින් යම් පූර්වාදර්ශයක් දීමත් එක්ක අමාත්‍යවරු කීප දෙනෙක් ඉල්ලා සිටින සඳහන් කළා. සරිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක ප්‍රතිවර්ත ව්‍යාපාරයේ කටයුතු කරපු හරින් ප්‍රනාන්දු එමතිවරයා ක්‍රීඩා සහ විදේශ රැකියා අමාත්‍යවරුන් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරා. මංගල සමරවීර ඇමතිවරයා මුදල් අමාත්‍යංශයෙන් මුදල් අමාත්‍යවරේ නයින් වෙනවා. ජනතා මතයට ඉස නමනවා කියලා සඳහන් කළා. ඒත් එක්කම අජිත් සී පෙරේරා ඩිජිටල් යටතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නෝනෑමති ඔහුත් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කරලා තිබුණා. ඊයේ රාත්‍රී වන විට රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඔහුත් ඉල්ලා සිටින බව සඳහන් කරලා තිබුණා. මා දැක්කා කරුණාරත්න පරණවිතාර නියෝජ්‍ය ඇමතිවරයා ෆේස්බුක් සටහනක් දාලා තිබුණා ඔහු තරතුරෙන් අස් වෙනවා කියලා. ඉතින් අද දවස වන විට එහි යම් වෙනසක් සිදුවේවි කියලා අපි විශ්වාස කරනවා. තවත් පිරිසක් සමහරට මේකට එකතු වෙන්න පුළුවන්. ඒක යම් හොඳ පූර්වාදර්ශයක් වෙන්නත් පුළුවන්. දැන් ඊයේ අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට සියලු කැබිනට් අමාත්‍යවරුන් රැස් කරලා තිබුණා. එහිදී බොහෝ දුරට අමාත්‍ය බලය ඉවත් වෙන්න තීරණය කරාවිද කියලා තිබුණා සැකයක්. නමුත් අවසාන වශයෙන් සඳහන් කරලා තිබුණේ අග්‍රාමාත්‍යවරයා කතානායකවරයාත් එක්ක පක්ෂ නායකයින් එක්ක කතා කරලා පාර්ලිමේන්තුවේදී ඊළඟ අලුත් මැතිවරණයක් සඳහා යාමට අවශ්‍ය වටපිටාව තීරණය කරනවා කියලා සඳහන් වෙලා තිබුණේ. පක්ෂයක් විදිහට ඔවුන් කණ්ඩායමක් විදිහට තනතුරුවත් හරින්න සූදානමක් තියෙන බව අපි දැක්කේ නැහැ. කොමුණත් පෞද්ගලිකව දුරවලින් ඉවත් වීම අද දවසෙත් සමහර විට අපිට දකින්න පුළුවන්කම ලැබේවි.
දැන් ඒත් එක්කම අර මේ සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඵල නිකුත් වන අතරතුරදී නිවේදනයක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ ප්‍රාර්ථනා ගෙනෙමින් තමන් තරගෙන් ඉවත් වන බවට ප්‍රකාශ කරනවා සමගම යම් කිසි වූ ආරංචියක් මාහට ලැබුණා. මේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වෙලා තියෙනවායි කියලා තවදුරටත් තමා අගමැති තනතුරේ ඉන්නවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ සාකච්ඡාවක නියැලීම සඳහා කියලා. දැන් මේ ආරංචිය ට අනුව මෙහෙම සාකච්ඡාවක් ඇත්තටම සිද්ධ වෙලා තියෙනවද? නැත්නම් මෙහෙම සාකච්ඡාවක් සිද්ධ වෙලා ඒ සම්බන්ධව යම් කිසි වූ නිල තොරතුරක් නොදන්වා සිටිනවද දෙපාර්ශ්වයේ විසින්? ඒ සම්බන්ධව තොරතුරු සැකහැර දැනගන්නට කැමතියි ඔබගෙන්.
ඔව්, මේ ඇත්තටම දිලුක්ෂි ආරංචියක්. අපි දකිනවා 2015 අවුරුද්දේත් මහින්ද රාජපක්ෂ නායකතුමා මැතිවරණයෙන් පරාජයට පත් වීමත් එක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අරලියගහ මන්දිරයට එන්න කියලා ඒ බහර දීමක් අන්‍යෝන්‍ය අවබෝධතාවයකින් කටයුතු කළා කියලා මෙවරක් මේ ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරලා සුබපතලා ආණ්ඩුව කරගෙන යනවා නම් ඊට අවශ්‍ය සහයෝගය දෙන්න පුළුවන් කියලා සඳහන් කළාය කියලා කියවෙනවා. නමුත් නිල වශයෙන් කවුරුත් ඒ පිළිබඳව තහවුරු කිරීමක් කරලා නැහැ. මේක යම් ආරංචියක් විදිහට තමයි අපිට දැනගන්න තියෙන්නේ. නමුත් ඊයේ දවසේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ රැස් වුණා. ඔවුන්ගේ ඉල්ලා ශ්‍රීම කර්මන් කලින් කිව්වාගේ ප්‍රසිද්ධියේ සඳහන් කරලා නැහැ. අපි බලමු කණ්ඩායමක් විදිහට එකතු වෙලා ගන්න තීරණය කුමක්ද කියලා. මෙහෙම සුබපැතීමක් සහ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න සූදානම් බවක් කිව්වාය කියන කාරණය ආරංචියක් විදිහට තියෙනවා.
ඒතික මනෝජ්, මන් දැනගන්නට කැමති මේ ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධව. දැන් අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණයේ තියන්නට කාල සීමාව නිර්ණය වෙලා තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු මාසයේ වගේ වෙනකොට. දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක නව ජනාධිපතිවරයෙක් යටතේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් තියේවිද කියන කාරණාව සම්බන්ධිනුත් උනන්දුවක් ඇති වෙනවා, කතා බහක් ඇති වෙමින් තියෙනවා. පාර්ලිමේන්තුව විසිරුවයිද, ඊට කලින් මහමැතිවරණයක් තිබීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා ගනීද, අගමැතිවරයා ඇතුළු තනතුරු මාරුවේද, මේ වගේ ප්‍රශ්න තමයි ජනතාවට තියෙන්නේ. ඒ සම්බන්ධව යම් යම් තොරතුරු වාර්තා වෙනවද ඔබටත්?
ඔව්, දැන් බොහෝ විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රාමාත්‍යවරයේ දිවුරුම් දේවි කියලා යම් අදහසක් තිබුණා. නමුත් ඒ පිළිබඳව නිල වශයෙන් සඳහන් කරලා නැහැ. කොමුණත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විදිහට පාර්ලිමේන්තුවට යෝජනාවක් අරගෙන ඇවිල්ලා ඒකට 3-2 බහුතරයක් ලැබිලා ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවලා අලුත් ඡන්දයකට යන්න ඕනේ මාර්තු වලට කලින් ඡන්දයකට යනවා නම් නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ලබා ගන්න ඕනේ. ඉතින් මේ දෙකම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සමහර විට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට ගිහිල්ලා එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමට සහයෝගය දීලා තව කාලයක් පාර්ලිමේන්තුව කරගෙන යන්නත් පුළුවන්. ඒ සහයෝගය පාර්ලිමේන්තු යෝජනාවක් විදිහට අරගෙන ඇවිල්ලා තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුව විසුවා හරින්නත් පුළුවන්. ඉතින් මේ වැනි කිහිප දෙයක් සිද්ධ වීමේ ඉඩ කඩ තියෙනවා. අපිට තාම අවසාන වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා වෙලා නැහැ. දැන් අද දවසේ කොට අපි රාජපක්ෂ මහත්මයා උදේ වරුවේ අනුරාධපුරයට ගිහිල්ලා රුවන්වැලි සෑරදුන්න අභියසදී ජනාධිපතිවරයා විදිහට අභිනව ජනාධිපතිවරයා විදිහට දිවුරුම් දෙන්න නියමිතව තියෙනවා. ඊට පස්සේ කරන ප්‍රකාශයක් එක්ක අපිට මේ පිළිබඳව දැනගන්න පුළුවන්. නිල වශයෙන් තාම එහෙම අදහසක් නැහැ. මම කියපු කාරණා දෙක තුනම ඒ අතරේ ශ්‍රී ලංකා සමාජයේ සාකච්ඡා වෙමින් තියෙන්නේ.
මනෝජ්, මේ ඒ සම්බන්ධවත් මම ටිකක් තොරතුරු දැනගන්නට කැමතියි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුවන්වැලි සෑය අභියස දිවුරුම් දීමේ කටයුතු සඳහා සූදානම් වෙමින් තියෙන වගට අපි තොරතුරු අනාවරණය කළා ඊයේ දවසේදීම. ඒ සම්බන්ධව කටයුතු සූදානම් වෙමින් පවතින්නේ කොහොමද අද දවස තුල?
පොදෙන්නට උදෑසන වරුවේ ජයසේමා බෝසමිඳුන් අභියසට සහ රුවන්වැලි සෑරදුන් අභියසට ගිහිල්ලා ආශිර්වාද ලබාගෙන ඉන්න අනතුරුව රුවන්වැලි සෑරදුන් අභියසදී ජනාධිපති ධුරය දිවුරුම් දෙන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ඒ වගේම දිවුරුම් දීමෙන් පස්සේ ජාති අමතා කතා කරන්න සූදානමක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. අද උදෑසන කාලේ තමයි මේ කටයුතු සිද්ධ වෙන්න නියමිත වෙලා තියෙන්නේ පිළිපොක්ෂි.
හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ පැවති 7 විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය හා සම්බන්ධව වන මේ වෙනකොට වාර්තා වෙලා තියෙන ඡන්ද ප්‍රතිඵල සහ ඒහා සමගාමීව යන අනිකුත් දේශපාලනික කාරණා පිළිබඳව සමාලෝචනයකට අද දවසේදී අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව එමනම් බොහොම ස්තුතියි. අපි ලබන සතියේ නැවතත් නව ජනාධිපතිවරයාට අපට වාර්තා වෙන අලුත් තොරතුරුත් එකතු කරගෙන මේ සාකච්ඡාව සඳහා හමු වෙමු. එහෙමනම් ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන්.
පුතු ආවේ පෙර මහ පින් කල බැවිනේ බාලුලි ලොලි බිලිඳු පුතේ බාසුරුවන් බුහුටි පුතේ සුරුවන් බුහුටි පුතේ පායන හිරු සදිසි පුතේ පායන හිරු සදිසි පුතේ රට බාරයි නුඹට පුතේ මහා පෙරකුම් නුඹයි පුතේ දුටු ගැමුණුත් නුඹයි පුතේ මගේ සිහිනය නුඹයි පුතේ මද්දුම බණ්ඩාර පුතේ රට බාරයි නුඹට පුතේ
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.